ගරු කතානායකතුමා විසින් කරන ලබන නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ අනුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ක්‍රේෂාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙසම් තුනක පිටපත් කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කරන සභාවේ රැස්වීමක් 2019 අගෝස්තු 9 වන සෙනසුරාදා එනම් අද දින පූර්ව භාග 11:00ට ගරු කතානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්ම නිර්මිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රීවරුන් සියලු දෙනාට මේ දැනුම් දීමට කැමැත්තෙමි. 11:00ට 11:30
Alima starts at 10:30 we can't go as speaking the honorable Dinesh shall we put it off for about 2:00
I don't know whether the honorable speaker will be.
Parliament starts at 10:30, so we can come at 11, sir.
If it is 12,
or even at 12.
I think the honorable speaker has some meeting schedule. I don't know. Is that
we can't come. We can't come.
Will you speak to the honorable speaker? Right. Okay. ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙදා මාතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 29.2 ඈ වගන්ති යටතේ අපනයන කරුවන් ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරය විසින් සාදන ලදුව 2019 අප්‍රේල් 11 වෙනි දින ඇති අංක 2118 60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ආර්ථික සංවර්ධන පිටිපද ආංශික අධීක්ෂණ කාරක සභාව වෙතම කළ යුතුයි. මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. ගරු කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා එම කාර්ය සභාවේ සභාපති ගරු මහාචාර්ය ආශිම මාරසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව විසින් සකස් කරන ලද නොවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනුබද්ධ ව්‍යාපෘති සහායක නොවිධිමත් අධ්‍යාපන තනතුරේ සේවා ගැටලු නිරාකරණය පිළිබඳ මම වාර්තාව ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායක මේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මේ ප්‍රශ්නය මේ නොවිධිමත් අධ්‍යාපන නිලධාරීන්ගේ ප්‍රශ්නය පුරා අවුරුදු 24ක් කාලයක් තිබුණා නොවිසඳී 1994/7 දින තමයි මේ නිලධාරීන් බඳවාගෙන තිබුණේ. ඒ නිසා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවුරුදු මේ 24 තුළ විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවට යොමු වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඇත්තටම ස්තුතිපල කරන්න ඕන රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය එතුමියගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන විභාග අනුකාරක සභාවේදී අවසානයේ අපිට හැකියාවක් ලැබුණා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න විසඳුම් දෙන්න. ඒ නිසා මේ කාරණයත් විශේෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවක් හැටියට අවුරුදු 24ක් පුරා තිබුණු ප්‍රශ්නයක් විසඳුවා අවස්ථාවක්. මම හිතන්නේ මේක ඉතාමත් වටිනා අවස්ථාවක් මේ වැනි දේවල් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට වාර්තා කරනවා.
ආංශිකාර්ක සභාවේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ කටයුතු පිළිබඳව ප්‍රබුදමල කරගෙන යන කරුණු අපි අගය කරනවා කියලා මෙතෙන්දි මතක් කරන්න ඕනේ. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මැතිතුමා පෙත්සම් 3 පෙත්සම් 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැලිගම කොහුණු ගමුව පළල්ල පාර අංක 49 ඇලීරක් එකදරන ස්ථානයේ පදිංචි BLA චතුරිකා මුදුශාලි මෙනුවකින් ලැබුණු පෙත්සමක් රන්සෑගොඩ මීපා විට බෙන්ටිස්සේනයන් ලිපිනේ පදිංචි DMP ලසන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් දෙවිනුවර තල්පාවිර පාර අංක 180 දරන ස්ථානයේ පදිංචි NH තනෝජ් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් ඊගොඩ හතමුණ කොහිලවත්ත යන ලිපිනේ පදිංචි නිමල් කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් මහනුවර අම්පිටිය පල්ලේගම අංක VC 709 දරන ස්ථානයේ පදිංචි SVKT ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් මොල්ලිපුතාන සාලියපුර අංක R 60 ඇලිරක් 10 දරන ස්ථානයේ පදිංචි WAS ලිලුක්ෂි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 6ක් පිළිගන්නවා.
බොහොම ස්තුතියි ගරු සුසන්ත ප්‍රචාරක මැතිතුමා ඔබතුමාගේ පෙත්සම් 3යි.
ගරු නියෝජක කතානායකතුමනි, කන්තලේ සූර්යපුර අංක 9 එකදරන ස්ථානයේ පදිංචි පීබී චමින්ද තක්ෂිර දේශප්‍රිය මහතාගෙන් ලැබුණු පෙස්සමත්, උල්මුඩේ ප්‍රධාන පාරක් කොට්ටාස අංක 3 ලිපිණේ පදිංචි MKM ජෙෆ්රි මහතාගෙන් ලැබුණු පෙස්සමත්, තිරුකුණාමල දිසාවන කාර්යාලයේ සේවය කරන WKDD ලියනගේ මහතාගෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. පෙත්සම් මහජන පෙත්සම් කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂාවිතානගේ මැතිතුමා.
මහනගරු නියෝජක තන
ගරු මහාමාර්ග මාර්ග සංවාදන කනිෂ්ඨ තෙල් සම්පත් සංවාදන අමාත්‍යතුමාගේ නැසීමට.
ගරු නියෝජක කතානායකතුමනි, අයන්න 1/2019 6 මාසේ 10 දින මධ්‍යම රාත්‍රියේ 12 සිට අයන්න 2 නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණය කිලෝලීටර් 11,704ක්, බවුසර් සංඛ්‍යාව 1,773ක්. අයන්න 3/2019 6 මාසේ 10 දින පැවති මිල ගණන්වලට සාමාන්‍යයෙන් දිනකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නිකුත් කොට ඇත. ඒ අනුව පාඩුවක් සිදු වී නොමැත. අයන්න 4/2019 6 මාසේ 10 දිනද වෙනත් සාමාන්‍ය දිනක මෙන් ගනුදෙනු සිදු වී ඇත. ඒ නිසා පාඩුවක් සිදු වී නොමැත. අයන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙන උත්තරයක් ලබා දීම සම්බන්ධව මං හිතනවා ගරු ඇමතුමනි, ඉන්ධන මිල මේ පහුගිය කාල සීමාව තුළ යම් අඩුවීමක් වුණා දිගින් දිගටම වගේ. ඒ අඩුවීම් වෙන වෙලාවල් වලදී ගරු ඇමතුමනි දැනගන්න කැමති, දැන් වැඩිවීම් වෙන වෙලාවදී තොග නිකුච්චිරින් මැදින් ඔබතුමා කියපු විදිහට බවුසර 2000කට ආසන් ප්‍රමාණයක් නිකුත් වෙනවා. එතකොට මිල තීන්දු කරන්නේ කුමන වෙලාවකද? ඒ වෙලාවට නිකුත් කිරීම කරන අතරතුර යම් පාඩුවක් සිදු වෙනවද කියන කාරණාව දැනගන්න ඕන. ඒක කියන්නේ නියමිත වෙලාවක් තියෙනවද මේ වෙලාවෙන් පස්සේ කියන. හැබැයි පාරිභෝගිකයට හැම වෙලාවකම අපි දකිනවා ඉන්ධන මිල අඩු වෙන හැම අවස්ථාවක, වැඩි වෙන හැම අවස්ථාවකදීම ගරු ඇමතුමනි, නිකුත් කරන තෙල් නිකුත් කරන තැන්වලදී නැත්නම් ෂෙඩ්වලදී ඒ අවශ්‍ය පාරිභෝගිකයාට තියෙන වාසිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. සමහර ෂෙඩ්වල තොග තියාගෙන තොග නැති වෙන විදිහේ ප්‍රතිරූපණයක් කරනවා. සමහර වෙලාවට විශාල මුදලකින් වැඩි වෙච්ච අවස්ථාවේදී විශාල ලාභයක් ලබා ගන්නවා මේ ඉන්ධනහල් හිමියන්. මේ වෙනුවෙන් අමාත්‍යාංශයේ යම් ක්‍රියාමාර්ගයක් තියෙනවද මේ කරුණු කාරණා දෙකම මගහරවාගෙන යන්න?
නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය අහපු නිසා මේක හරියට අධ්‍යයනය කරා. මම 10 දින 6 මාසේ 2019 එදා මිල අඩු කරන දිනයක් සඳුදා දිනයක්. ඒ අනුව සඳුදා වෙනත් සඳුදා දිනවල් වල නිකුත් කරන තෙල් ප්‍රමාණය මේ හා සමානද වැඩිද අඩුද කියලා මම සොයා බලන්නට ඒකේ තොරතුරු ගත්තා. එනිසා එහෙම ගත්තම මේ දිනයට සති 4කට කලින් ගත්තම මැයි මාසේ 20 නිකුත් කරලා තියෙන ඉන්ධන ප්‍රමාණය කිලෝලීටර් 4,236යි. 27 නිකුත් කරලා තියෙන ඉන්ධන ප්‍රමාණය එකත් සඳුදා දිනයක් මැයි මාසේ කිලෝලීටර් 8,927යි. ඊළඟට ජූනි මාසේ 3 නිකුත් කරලා තියෙන 6,931යි. එවැගේම ඉන් පසුව ජූලි මාසේ ගත්තම 8 දින ජූලි මාසේ 7,172 කිලෝලීටර් නිකුත් කරලා තියෙනවා. 15 8,295 ඒ හා සමාන තමයි නිකුත් වෙලා තියෙන්නේ. එතකොට මෙතන බැලුවම මෙතන 11,000 නිකුත් කරලා තියෙනවා 10 මිල අඩු කරපු දින. මේක හොයාගත්තම මේ 11,000 6,000ක් පමණයි, 6,000 කිලෝලීටර් 6,052ක් පමණයි පෙට්‍රල් ෂෙඩ් වලට නිකුත් කරලා තියෙන්නේ. ඉතුරු කිලෝලීටර් 5,653 නිකුත් කරලා තියෙන්නේ අපේම පෙට්‍රෝලියම් එකේ තියෙන රටවතේ තියෙන ඩිපෝවලට ගබඩා කිරීමට. ඒ නිසා ඒකේ අපිට පාඩුවක් සිදු වෙන්නේ නැහැ. එතකොට මේ 6,052 මිල අඩු කරනකොට නිකුත් කරලා තියෙන එදා අනිත් දිනවල දිහා බලනකොට 8,900ක්, 6,900ක්, 6,052ක්, 7,100යි, 8,200ක් ඊට වැඩි ප්‍රමාණයකුත් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා එදා විශේෂයෙන්ම වැඩිපුර නිකුත් කරලා නැහැ කියන එක සහතික වෙනවා. කෙසේ වෙතත් ඔබ ඔබතුමා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු නිසා දැන් අපි වැඩි දුරටත් සොයාගෙන යන්න බලාපොරොත්තු වෙනවා මිල අඩුවීමේ දිනවල වල අපි ඒ ඉන්ධන නිකුත් කිරීම කොහොමද පාලනය කරන්න කියන එක ගැන හිතන්න. සාමාන්‍යයෙන් මිල අඩුවීම් වැඩිවීම් සිදු වෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක තීරණය වෙන්නේ එතනින් අපට දැනුවත් කරන එක විතරයි. ඒ නිසා අපිටත් සමහරවිට ඒ වෙලාවල් දිනවල් දන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට නිකුත් කරවම ලිඛිතව දැනුවත් කරුවාට පස්සේ තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ.
බුදුමගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
මේක ඔන්නුනේ
නේ. චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා.
ඌතු ආයිනුවර බයයි ප්‍රශ්න අහන්නේ. වෙලාව දෙන්නේ නැහැ. මේ ගරු ඇමතුමනේ අපේ මන්ත්‍රීතුමා ආපු ප්‍රශ්නේ කාලීන ප්‍රශ්නයක්. කොහොද දැන් අපි ආණ්ඩුව හැටියට ගත්ත මේ මිල වෙනස් වීම ඇමරිකන් ඩොලරේ වෙනස් වීමත් එක්කම අපේ රටේ ඉන්ධන මිල ඉහළ පහළ යනවා. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ඉහළ පහළ යනකොට පාරිභෝගිකයාට ලැබෙන වාසිය සමහර කූට ඉන්ධන හිමුවන් විසින් ගන්න වැඩපිළිවළක්. උදාහරණයක් ගත්තොත් දැන් අපි දන්නවා අපේ සතුව තියෙන ගබඩාවල තියෙන ඉන්ධන අපි ගන්නේ අඩු මිලට. වැඩිවිච්ච ගමන් වැඩිවිලට මේකලා විකුණන්න උත්සාහයක් දරනවා. එතකොට අසාධාරණයක් පිරිපිනි තියෙනවා ගරු අමාත්‍යතුමනි පාරිභෝගිකයාට මේ ඉන්ධන මොකද වැඩිවිච්ච ගමන් වැඩි අර ගබඩාවල තියෙන අඩුමිලට ගත්ත ඉන්ධන දෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ප්‍රායෝගිකව කොතනත් වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා අපිට පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට ඔබ අමාත්‍යංශයේ විශාල වැඩපිළිවෙලක් හැටියට යම්කිසි ගබඩාව ගත තියෙන ඉන්ධන ප්‍රමාණය ඔවුන් මිලදී ගත්ත මිලට දෙන්න පුළුවන් නම් යම්කිසි සහනයක් අපේ පාරිභෝගිකයන්ට සලසන්න පුළුවන්. මේකේ නීති ක්‍රමවේදය පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි කියන කාරණේ මටත් වැටහෙනවා ගරු අමාත්‍යතුමනි. නමුත් අපිට පුළුවන් නම් අපි දන්නවා අපි නිකුත් කරන අමාත්‍යංශයේ හරහා ඉන්ධන නිකුත් කිරීමේදී කොයි දිනේද නිකුත් කරේ කියලා. ඒතකොට ඒ වගේම අපිට ගන්න පුළුවන් ඒ අදාළ ඉන්ධන පිරුම් මහල් තුළ නිකුත් වෙච්ච ප්‍රමාණය සහ ඉතුරු වෙච්ච ප්‍රමාණය. ඒ සමග ඉතුරු වෙච්ච ප්‍රමාණය අර වැඩි වෙන මිලට නොයේ තිබිච්ච මිලට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදීම සඳහා යම් කිසි අවශ්‍යතාවයක් අමාත්‍යංශයට දැල්ලා තියෙනවාද ඒ සම්බන්ධ සූදානමක් තියෙනවාද කියලා දැනගන්න කැමතියි
ගරු අමාත්‍යතුමා.
නියෝජ කතානායකතුමනි අපි ඒ විදියට මේ ෂෙඩ් වල තියෙන තෙල් නිකුත් කිරීම සඳහා පාලනය කිරීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. කෙසේ වෙතත් අපි හැම වෙලේම මේ අයුතු ලාභයක් ගැනීම සඳහා ඉඩ තියන්න කටයුතු කරන්නේ නැහැ. අපි පුළුවන් තරම් බලන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න. එම නිසා සමහර විට ඒ බෙදා හැරීමේ නියෝජිතයන්ට හිටපු ගමන් මිල අඩු වෙනකොට පාඩු වෙන්න පුළුවන්, වැඩි වෙනකොට ලාභයක් එන්න පුළුවන්, ඒ වගේ අවස්ථාවල් තියෙන්න පුළුවන්. නමුත් අපි සංස්ථාවෙන් මෙය සාධාරණ විදියට බෙදා හැරීමේ කටයුත්තට ඍජුවම මැදිහත් වෙනවා. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ අදහස් යෝජනා සඳහා තවත් අපි සැලකිල්ලට අරගෙන කටයුතු කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ප්‍රශාංක දෙක ගරු දයස්තේක. ගරු මන්ත්‍රීතුමා ඔබ මේ ප්‍රශ්න දෙකයි අපිට අවසර දෙන්න පුළුවන්.
ස්තුතියි ගරු අමතුමනි. ඉන්දියන් ඔයිල් සමාගමේ ගබඩාවල ඉන්ධන විකුණන්නේ 92 රුපියල් 8ක් වැඩිපුර මිලකට බව මට ඒ ගබඩාව ගීටි සේවකයෙක් කියන්න ලැබුණා. මිනිස්සු ගිහින් තෙල් ගහ ගන්නවා මිල කුමක්ද කියලා හොයන්නේ නැතුව තමන්ගේ මිලට වඩා ලීටර මෙච්චරයි කිව්වම මිලක් නියම කරනවා, ඒ මිල ගෙවල එනවා. ඉතින් මේක ඇත්තක්ද කියන එක ඔබතුමා බලලා එය මිනිස්සුන්ට දැනුවත් කිරීමට යම් බෝඩ් එකක් ගන්න ඕන. රුපියල් 8කින් වැඩි බව ඉන්දියන් ඔයිල් මිල
කරමැත්තම
අපි ඒකට හැමෝටම යෝජනා කරන්නේ සිපෙට්කෝ එකෙන් පෙට්‍රල් ඉන්ධන දාගන්න කියලා. වෙන කොහෙවත් යන්න එපා, හොඳම තැන සිපෙට්කෝ.
ප්‍රශාංක දෙක ගරු දයසිරි ජයස් කරමැත්තම නැහැ. ප්‍රශාංක තුන ගරු චමිද විශේෂ මෙතුමා
ආනා නියෝජ කතානායක.
ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යමගේ නැසීමට
ගරු නියෝජ කතානායක උත්තර දෙනවා. ගරු චමිද විජේසිරි මන්ත්‍රීමාගේ ප්‍රශ්නයට උත්තර. පළවෙනි A1 ලංකා ගණන් ගන්න මණ්ඩලයේ සතු පාතින ඉන්ධන පෙරහල් ප්‍රමාණය ඉපෝවන් තුල පවතින ඉන්ධන පිරවල් ප්‍රමාණය සංඛ්‍යාව 109යි බාහිර පුද්ගලයන් සඳහා නිකුත් කරන ඉන්ධන පොරවල් සංඛ්‍යාව 2යි ආ 2 එම පිරුම්හලෙන් ලිපිනයන් කවරේද ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරුම්හල ගාවලුපාර රත්මලාන ශ්‍රී ලංකාව ඉන්ධන පිරුම් පොළ දොස්තර දෙනිස්ටර්ද සිල්වා මාවත ඔරුගොඩවත්ත ආ 3 2010 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් පිරුම් ප්‍රණී ලැබුණු ආදායම අහනවා එතුමා 2010-2011 වර්ෂයේ ආදායම් පිළිබඳ විස්තර 2010-2011 වර්ෂයන් ආදායම් පිළිබඳ විස්තර ලැබිලා නැහැ පසුගිය රජයේ කාලේ මේ 2012 රත්මලාන ඉන්ධන පිරුම්වල ආදායම 28,37,88,587යි ඔරුගඩවත්ත ඉන්ධන පිරුම්වල ආදායම 32,28,52,232යි 2013 රත්මලාන 46,60,10,533,22යි ඔරුගඩවත්ත 43,34,31,877යි 2014 රත්මලාන 40,93,34,96,711යි ඔරුගඩවත්ත 48,83,30,065,789යි 2015 රත්මලාන 32,66,82,451,38යි ඔරුගඩවත්ත 39,04,457,762යි 2016 රත්මලාන 32,47,88,169,79යි ඔරුගඩවත්ත 36,37,36,27,91යි 2017 රත්මලාන 37,89,4,981,730යි ඔරුගඩවත්ත 51,87,59,180,70යි 2018 රත්මලාන 33,24,25,455,729යි ඔරුගඩවත්ත 2018 නවීකරණය කරමින් පැවතුන නිසා ආදායම අඩුයි 3,34,93,335,71 බවට පත් වෙලා තියෙනවා කෙසේ වෙතත් දැන් ඔඩුගොඩවත්ත ඉන්ධන පිරවල් නවීකරණය කරමින් පැවෙනවා ඒකේ ආදායම අඩු වෙලා තියෙනවා ආ 4 ඉදිරියේදී ලංකා ගණන මණ්ඩලයේ සතු පිරවම් සංඛ්‍යාව වැඩි කිරීමට තීන්දුවක් තියෙනවද ඔව් ඉදිරියේදී ලංකා ගණන මණ්ඩලයේ සතු ඉන්ධන හල් බාහිර පාර්ශ්වයන් සඳහා ඉන්ධන අලෙවි කිරීම සඳහා අපි අනුමත කරලා තියෙනවා 42ක් දක්වා වැඩි කරන්න තීන්දුව කරලා තියෙනවා ඒ අතරින් පහසක් කරන රිපෝන් සඳහා කණිජ තෙල් සංස්ථා සමග සාකච්ඡා කරමින් තියෙනවා වලපනේ කඩවත මඩකලපුව ඇඹිලිපිටිය බදුල්ල ගම්පොළ නිට්ටඹු යන ඒ දීපෝ 7 සඳහා දැන්ට මේ විශේෂයෙන්ම කන්තිල සංස්ථාව සමග සාකච්ඡා කරමින් පවතිනවා ආ අදාළ නොවේ
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය
ගරු අමතුමා විශ්වවිද්‍යාලන පිළිතුරු සැපයීමනේ දැන් අමතුමා කිව්වා මේ දීපෝ සතුව තියෙන ෂෙඩ් වලින් ශාලා ආදායමක් ඉබුදුනායි කියන කාරණේ අපි පිළිගන්න අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගරු අමතුමෝනි දැන් මේ ආලයක් තිස්සේ පිටස්තර බාහිර පිරුම් හල් තුල ලංකා රමණ මණ්ඩලයේ විසින් ඩීසල් ලබා දීම තුල මේක විශේෂයෙන්ම සමහර දේශපාලන කණ්ඩායම් වලට ලබා දීපු ඩිපෝ වලින් තමයි විසෙඩ් වලින් තමයි මේ ඩිපෝ ගහන්නේ ඒක තුල අර ලැබිලා තියෙන ලැබෙන්න තියෙන ආදායමක් නොබියලා තියෙන අපි අවුරුදු 4ක් ගත වෙලත් අපිට තාම ඉදිරියේදී යෝජනා වෙනවායි කතා කරනවා කියන කාරණේ තියෙන පැහැදිලිව අපි දකිනවා අපි යෝජනා කරන්නේ අපි චෝදනා කරන්නේ තාමත් ඔබතුමාලා අපි උත්සාහ දරුවට අර කියන දේශපාලන කණ්ඩායම් වලට අවශ්‍ය කරන තාවය මත තමයි තියෙන්නේ උදාහරණයක් ගත්තොත් ගරු ඇමතුමනි දැන් බදුල්ලෙත් තියෙනවා ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩගල කියන කොටසෙත් ඒ දේශපාලන නායකත්වයට හිමිකම් තියෙන සෙඩ් වලින් තමයි ගන්න. ඉතින් මම හිතන්නේ මේක නවත්තන්න ඕනේ. නැවතිය යුතුයි. උතුමාලා ඉතාමත්ම සතුටින් ඔබලා ආදායම කියනවා වගේම මේ කියන පෞද්ගලික සෙඩ් වලින් ගහයම තුල ලැබෙන අලාභය දිගින් දිගටම යන්නේ ඒ අර කියන කණ්ඩායමට. ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම එක පැත්තකින් කරන මේ මම කියන කාර්යයේ අමාත්‍යාංශයට අනාවරණය වෙලා තිනවා. දෙසේ නොවෙත් නම් අදාවනම තුල ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම දැනගන්න කැමැති කරමු.
ගරු අමතුමා.
විශේෂයෙන් මන්තුමා දැන් මේ ඩිපෝ වල තියෙන ඉන්ධන පිරුම්හල් පුද්ගලික වාහන සඳහා තමයි වාහන සඳහා අපි ඩිපෝ දෙකයි දැන්ට තියුණු කරලා තියෙන ස්ථාන දෙකයි. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ගමනාගමන මණ්ඩලයේ අංශික ආදායමක්. හැබැයි පුද්ගලික ෂෙඩ් වලට මේ අවස්ථාව දීලා නැහැ. මේ අපේ ඩිපෝ ඇතුලේ තියෙන ෂෙඩ් ඉන්ධන පිරුම්හල් පුද්ගලික අංශයට විවෘත කරලා තියෙනවා. මම 2015 නියෝජ්‍ය අමාත්‍යවරයාට පත් වුණාට පසු මම යෝජනාවක් කරා ලංකාවේ තියෙන ඩිපෝ 109ම ඉන්ධන පිරුම්හල් පාරායනට ගෙනල්ලා. මොකද හුඟක් ඉන්ධන පිරුමහල් තියෙන ඇතුලේ ඩිපෝ එක ඇතුලේ. ඒතකොට ඩිපෝ එක ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන තහනම්. ඒ නිසා අපි පාරායනට ගරන් එතනින් අපි මේක ආරම්භ කරමු කියලා. ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මේවර ගරු අර්ජුන රණතුංග ඇමතුමත් එක්ක සාකච්ඡා කළා. එතුමා ඉන්ධන පිරුම 42කට දැන් අපි වැඩපළ හකස් කරගෙන යනවා. එහෙම ඔබතුමා කියන විදිහට ආරම්භ දැනට අපිට ලැබිලා නැහැ මේ විස්තරයක්. නමුත් අපි ඒක ගැන හොයලා බලන්න. දැන් එහෙම දේශපාලන බලපෑම් මත යම් කිසි දෙයක් සිදු වෙනවද කියලා ඒක හොයලා බලලා අපි ඉදිරියට තීන්දුවක් ගමු. ඒකට ගන්න ක්‍රියාමාර්ගයක් කරන්න පුළුවන්.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ
බදුල්ලෙත් තියෙන ගොඩකලත් තියෙන කර ඇමතුමනි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් අපි සෙට් ඩිපෝවල තියෙන සෙඩ්ඩලින් ඩීසල් ලබා දුන්නාට පස්සේ හැම රියදුරාම නෙවෙයි සමහර රියදුරු මේ සෙට් වලින් ලැබෙන ඩීසල් ටික එළියට ඇවිල්ලා මාරු කරලා ඒවට භූමි තෙල් කවලම් කරනවා කියන වැඩපිළිවෙලක් සමාජය තුළ තියෙනවා. විවිධ අවස්ථාවලදී ඒක නීති රැහැනට අසුවිච්ච අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙවැනි කටයුතු කිරීම තුළ මම හිතන්නේ විශේෂයෙන්ම මේ බස්වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය දිගින් දිගටම අඩු වෙනවා. ඉතින් ඒවා වැටලීම් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් මේ වෙනකොට අපට දකින්නට නැහැ ගෞරවය මුත්තම. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද මේ නීතිගරුක නොවන වංචනික විදියට කටයුතු කරන සමහර රියදුරුම් කරන තුළ විශාල අපහසුතාවයකට පත් වෙන්නේ රජයක් හැටියට අපි සහ තමුන්නාගේ. ඒ නිසා මම හිතනවා කරු එමුතුවා මේකට අවශ්‍ය වැඩපිළිවෙල වැටලීම් අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක තවත් ශක්තිමත් කර යුතුයි කියන යෝජනාව තමයි මේ වෙලාවේ කරන්නේ.
කරු එමුතුවා
මන්තුමා එවැනි අපේ ආරක්ෂක අංශ විසින් එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන වැටලීම් අපි ඉදිරියේදී ඔබතුමාගේ ඉල්ලීමත් පරිදි අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 4 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්තුමා. ප්‍රශාංක 5 ගරු වේලුකුමාර මන්ත්‍රීතුමා. ප්‍රශාංක 6 ගරු සුසන්ත පුංචිරේ මහත්තුමා. දරු අග්‍රමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යවුන කටයුතු අමාත්‍යමාන ඇසීමට
නියෝජ්‍ය කතානායකතුමනි සතියක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශාංක 7 දරු ජයන්ත සමරවිර මැතිතුමා. ප්‍රශාංක 8 දරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මැතිතුමා. ප්‍රශාංක 9 දරු වාසුදේව නානකර මැතිතුමා. ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍යමය නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි 8 9 10 3ම තියෙන විදුලි බල ඇමතුමාගෙන් අහපුවා.
ඔව්.
එතුමා පිළිතුරු ලෑස්ති කරන් ඉන්නවා. එතුමා ඉල්ලීමක් කරා පොඩ්ඩක් ප්‍රමාද වෙලා එනවා කියලා දෙවෙනි වටේට ඉස්සෙල්ලා.
හරි.
පොඩ්ඩක් පස්සට දාලා අපි යමු.
හොඳයි බොහොම සෝදි. ගරු වාසුදේව කර මැතුමා. ගරු ඒ ප්‍රශ්නේ ගන්නවා එතකොට ඒ අවස්ථාවේදී. හරි. ගරු ආනන්ද අලුගමේ මැතුමා ප්‍රශංක 10. ගරු උදේ ප්‍රභාත් ගමන්පුල මැතිතුමා ප්‍රශාංක 11.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන යවුන කටයුතු අමාත්‍යමය නැසීමට
අමාත්‍යාංශයේ මාස 3ක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශාංක 12 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා.
මහානා ගරු.
ගරු යවුන පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමය නැසීමට සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමය නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි A1 වෛද්‍ය උපකරණ සඳහා වැය කළ මුදල රුපියල් 2016 දී රුපියල් මිලියන 3726යි 2017 දී රුපියල් මිලියන 2837යි 2018 අගෝස්තු 30 දක්වා රුපියල් මිලියන 818යි ඖෂධ සඳහා වැය කළ මුදල් 2016 දී රුපියල් මිලියන 26365යි 2017 දී රුපියල් මිලියන 25495යි 98යි 2018 අගෝස්තු 30 දක්වා රුපියල් මිලියන 20199යි 2 ඉන්දියාවෙන් වෛද්‍ය උපකරණ ආනයනය කර නොමැති අතර ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ සඳහා වැය වූ ආනයනික පිරිවැය 5 දක්වා ඇත 2016 දී රුපියල් මිලියන 9807යි 2017 දී රුපියල් මිලියන 8459යි 2018 අගෝස්තු 30 දක්වා රුපියල් මිලියන 4511යි 3 4 ඇමුණුම මේකේ තියෙනවා ඔබතුමා අහන්නේ සමාගම් වල නම් ලයිස්තුව නම් තියෙනවා 175ක ලයිස්තුවක් ඒක මම සභාගත කරනවා A1 ඔව් ආ දෙක 2016 දී තත්ත්වයෙන් අසමත් තොගවල මුළු ආනායනික පිරිවැය 2016 දී රුපියල් මිලියන 627යි ඒ කියන්නේ ආනායනය කරපු ඖෂධ වලින් 2.3% නරක් වෙලා තියෙනවා 2017 දී රුපියල් මිලියන 580යි ඒ කියන්නේ ආනායනය කරපු එකෙන් 2.2% මේලා තියෙනවා 0.1කින් අඩු වෙලා තියෙනවා 2018 අගෝස්තු 30 දක්වා රුපියල් මිලියන 234යි ඒ කියන්නේ 1.1% දක්වා අඩු වෙලා තියෙනවා මේ නරක වෙච්ච ඒවා තුන්වෙනි එක ඔව් ඈ පැනනෝ නගී
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් පහුගිය දවස්වල පුවත්පත්වල පළ වුණා විශේෂයෙන්ම රෝහල්වල විශාල ඖෂධ හිගයක් තියෙනවා කියලා එතකොට දැන් මෙපමණ මුදලක ඖෂධ ගෙනල්ලා තියෙනවා මිලියන 2000යි 3000යි 4000යි කියලා මෙතුමා ඒ මිල ගණන් අපිට ප්‍රකාශ කළා. විශේෂයෙන් රත්නපුර රෝහලේ ඖෂධ වර්ග 50ක් විතර හිගයි කියලා අපි පුවත්පත්වල දැක්කා. එතකොට දැන් අපි අහන්නේ එහෙම ඖෂධ රටට විශාල මුදලක් ගෙවලා ගෙන්නද්දී අර නෙවිල් ප්‍රනාන්දු රෝහලට මිලියන 150ක 60ක තාම රජයට පවරාගෙන නැති වෙලාවක ඖෂධ ලබා දෙද්දී අපේ ගම්වල රෝහල්වල ඖෂධ නැතුව යද්දී දැන් මෙතුමන්ලා මේ පුවත්පත්වල තියෙන දේ සත්‍යද ඔබතුමා ඒක ගැන වගකීමක් ගන්නවද කියලා තමයි අපි අහන්නේ මේ මේ ඖෂධ නැහැ කියන එක මේ වෙද්දී බොහෝ රෝහල්වල රෝහලට ගියාම දැනගන්න පුළුවන් කාරණාව
අරුකා නියෝජ්‍ය කතානායකතුමනි බොහොම හොඳ ප්‍රශ්නයක් පුවත්පත්වල මේ පළව වාර්තා සියල්ල අසත්‍ය බව වෛද්‍ය සැපවීම අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදර්ශන මහත්මයා පුවත්පත් නිවේදනක් කරා ඒ පිළිබඳව දීර්ඝ විස්තර කරා එතුමා පුවත්පත් සාකච්ඡා දෙකක් ඇඳවලා මේ ලයිස්තුවේ කියන්නේ මොකක්ද මේ ලයිස්තුව අපිට එවනවා ඖෂධ අඩු වෙනකොට ඒ ලයිස්තු පෙන්නලා ඒවා හිඟයි කියලා මේ අමුල්ලික බොරුවක් තමයි මේ GMO එකේ 3-4 දෙනෙක් කරේ. නමුත් දැන් ඒක ඔක්කොම එලිදරව් වෙලා තියෙනවා. රත්නපුරේ අඩුයි කිව්වා රත්නපුරේ අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරා මේක අමුල්ලික අසත්‍යයි. බදුල්ලේ රෝහලේ කිව්වා බදුල්ලේ 175ක් අඩුයි කියලා. බදුල්ලේ රෝහලේ අධ්‍යක්ෂවරයා කිව්වා එහෙම කිසිම හිඟයක් නැහැ අමුල්ලික බොරුවක්. එතකොට සියලුම රෝහලල කරාපිටියේ කිව්වා කරාපිටියේ අමුල්ලික අසත්‍යයක් කියලා ඒ අධ්‍යක්ෂවරයා කිව්වා. එතකොට එහෙම හිඟයක් තියෙනවා නම් අපිට තේරෙනවා එවනම් පුවත්පත්වල ඔයිට වඩා වෙනදා ඒ කාලේ යනවා හොඳට. අද පරිගණක පද්ධතියක් තිබෙනවා. ඒ පරිගණක පද්ධතිය හරහා අපි බලය දීලා තියෙනවා යම්කිසි තැනකට ඖෂධ අඩු නම් අඩු වෙගෙන යනවා නම් පරිගණක පද්ධතියෙන් බලාගත හැකි ළඟම රෝහලේ කොතනද ඒක තියෙන්නේ. ඒ අනුව ළඟම රෝහලේ ඉඳලා එතෙන්ට ගෙන්න ගැනීමේ පහසුව හෑන්ඩින් ඕවර් ටේකින් ඕවර් ඔන්ලයින් වලින් අපි බලය ලබා දීලා තියෙන ඒ කට්ටියට කරගන්නට. එහෙමත් නැත්නම් ළඟම රෝහලක ලෝකල් පර්චේස් පිටින් ඖෂධ අරගෙන රෝගීන්ට ලබා දෙන්නට අයිතිය ලබා දීලා. ඒ සඳහා මම එක අධ්‍යක්ෂකවරයෙකුට අත්පිට මුදල්. ඒ කියන්නේ කෑෂ් ඉන් හෑන්ඩ් දීලා තියෙනවා මිලියන 10ක් වෙනකම් කෝටියක්. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට දීලා තියෙනවා කෝටි 5ක මුදලක්. මිලියන 50ක් අතේ තියාගන්න මේවා. මේවා රුධිර පරීක්ෂණ එහෙම නැති වුණොත් කරන්න බැරි වුණොත් ඒක තමන් අතින් මුදල ගෙවන්න ඕනේ රෝගියාට නිකන් දෙන්න ඕනේ. මේ ඔක්කොම අපි අරගෙන තියෙන සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවයකට. මේ ඔක්කොම තියෙද්දි තමයි මේ කතා කරන්නේ. නියම ඖෂධ හිඟයක් තියුණ කාලේ කවුරුවක්වත් ඔය කට්ටිය කතා කරේ නැහැ. අනිත් එක ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 22 වෙනිදා මං එනකොට ඖෂධ 216ක් හිඟ වුණා. ඒ මොකද එකම LC එකක් විවෘත කරලා තියුණ නැහැ. එකම ප්‍රසන්තාවර්ධනයක් කරලා තියුණ නැහැ. එකම පෙත්තක් කරලක් ලංකාවට ගෙනහලා තියුණ නැහැ. ඒක මාස 9ක් විතර යනවා ඒ හිඟේ නවත්තන්නට. හිඟ ඇති කරන්නට ලේසි මගහරවා ගන්න තමයි අමාරු. අද සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙනවා ඔබතුමාට ගිහිල්ලා ඒ සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා බලන්න හෙල්ත් ඩිපාර්ට්මන්ට් තමුන්නාසලට බලතැකි හැම රෝහලකම තියෙන බෙහෙත් වර්ග 9000 ගණක් තියෙනවා. ඒ 9000 ගානේම ස්ටොක්ස් කොහොමද තියෙන්නේ කියලා. ඒ රෝහල් වලට අවශ්‍ය බෙහෙත් දීලා තියෙනවා විශේෂඥ වෛද්‍යරු ඉන්න හැටියට. ඉතින් මේ අනුව අනිත්කුත් ඔය වගේ බොරු කියාගෙන එක එක්කෙනා කියන ඒවා පිළිබඳව තමුන්නාසි මෙතන ප්‍රශ්න කිරීම ගැන මේ වෙනවා. මම මේ ගැන ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවට. මම ඕන් නැහැ වෛද්‍ය සැපවීම අංශයම සම්පූර්ණ ප්‍රකාශයක් කරා. ඒ අධ්‍යක්ෂවරුත් ඒ ප්‍රකාශ කරා. දැන් අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා මේවා පත් කරපු මේවා කරපු කට්ටියට මේ ඒ රෝහල්වල මේ මේක කරපු ප්‍රවෘත්තිමත් සාකච්ඡා කරාට තේරීම ගැන අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඒගොල්ලන්ට ඇවිල්ලා නිදහසට කාරණා කියන්නේ කියන්නේ.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ නෙමෙයි ගරු ඇමතුමනි. දැන් ඔබතුමා නෑ කියලා කියනවා වෛද්‍ය සැපවු මන්සෙම්ම කියනවා රත්නපුරේ ඖෂධ වර්ග 7-10ක් අතර ප්‍රමාණයක් නෑ කියලා. වෛද්‍ය සැපවු මන්සේ අධ්‍යක්ෂකතුමාමයි කියන්නේ.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ
මහරගම පිළිකා රෝහලේ ඖෂධ දෙකක් තුනක් නෑ කියලා කියනවා. නෑ ඒක තමයි. දැන් ඔබතුමා කියනවා ඔක්කොම තියෙනවා කියලා.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න කරුණා කළ ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා දැන් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේක තමයි ගැටලුව. ඒ නිසා දැන් මම ඔබතුමාට ඒ වගේම කිව්වා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගන්නෙත් තාම රජයට එක තාම ලියාගෙන නැහැ. තාම ලියලා දීලා නැහැ. නමුත් රජයට නැති ආයතනයකට දැන් අපි අහන්නේ රජයට නැති
ගරු ඇමතුමා
ප්‍රශ්න අහන්න
මම උත්තර දෙන්න. තමුන්නාසේ උත්තර දෙනවා නම් තමුන්නාසේ අහලා උත්තර දීලා යන්න. එච්චරයි. හොඳයි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි දෙවෙනි අතුරු ප්‍රශ්න අහන්න කරුණා කළා.
කලබල වෙන්න අවශ්‍ය නැහැ ඔබතුමා. ඒකට අහන්න දෙවෙනි අතුරු ප්‍රශ්නය. ඔව් ඒක ඔබතුමාගේ වෛද්‍ය මේ සහතික මට නැති වුණාට මට හොඳ අධ්‍යාපනයක්
තියෙනවා. ගරු මන්ත්‍රීතුමා කරුණා කළා ඔබතුමායි දෙවෙනි අතුරු ප්‍රශ්න අහන්න.
උත්තර දෙන්න නැහැ පච කියවනවානේ.
ඔබතුමා අහන්න ප්‍රශ්නේ අහන්න.
විභාග සාතික ටික මම ඔබතුමාට ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ.
ගරු මන්ත්‍රීතුමා මම අවසාන වතාවට කියන්නේ ඔබතුමායි කරුණාකර අහන්න දෙවෙනි අතුරු ප්‍රශ්නය.
එතුමායි අහලා තියෙනේ තුමා උත්තර දෙන්නේ නැහැ.
ගරු ඇමතුමා.
උත්තර දෙන්නේ ඉන්න තමුන්නාසේ. ටිකක් සංයමයෙන්. තමුන්නාසේ මේ සැරේ පළවෙනියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මේක හොඳටම පැහැදිලි කරලා තියෙනවා. මේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සියලුම මෙහෙයුම් කරන්නේ රජේ. රජේ බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඒක ජයවර්ධනපුර රෝහල වගේ ඒ වගේම මේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තමයි පාලනය වෙන්නේ. එතකොට අපි තමයි ඒකේ එතකොට පුද්ගලික රෝහල් වල නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවද? නිකන් රෝගීන්ට බෙහෙත් දෙනවද? දැන් නෙවිල් ෆොනාන රෝහල්ට ගිහිල්ලා බලන්න නොමිලේ බෙහෙත් දෙනවා. ඒක ඒ බෙහෙත් ටික දෙන්නේ නිකන් දෙන්නේ රජය නිසා. නමුත් ඒකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක තියෙන්නේ බැංකුවට අයිතිය. නෙවිල් ෆොනාන්ඩුරක් නෙවෙයි. එතකොට බැංකුව කියනවා බැංකුවේ සියලුම ණය ටික ගෙවපු දවසට ඒ ටික පවරනවා. ඒ අනුව තමයි අපි EOI එකක් අත්සන් කරේ ඉස්සෙල්ලා. ඒක කළා එක යනකොට ඒ EOI එකේ ක්‍රමවේදය වෙනස් වුණා. මොකද සයිටම් එක යන සතු කරපු නිසා. අපි කිව්වේ සයිටම් එකේ ළමයිට උගන්වන්නම් ඔයා බැංකු ගිණුමේ සල්ලි ගෙවන්න. අවසානයේදී බැංකුවෙන් අපිට අයි තියෙනවා. අපි බැංකු ගිණුමද. අනිත් ඒවා මතක තියාගන්න මේකේ මිල කීයද අපි ගෙවන්න හදන්නේ? බිලියන 3.5යි. බිලියන 3.5ක් නෙවෙයි ඔක බිලියන 13.5ක් විතර වටිනවා. අපි අද හදන නවීන රෝහල් බිලියන 10න් එහා ඔක්කොම බිලියන 10න් රෝහල්. එතකොට නෙවිල් වනාන රෝහල් කියන්නේ පුද්ගලික අංශයේ තිබුණ හොඳම ලොකුම රෝහල. ඒ තරම් හොඳ රෝහලක් එකක්වත් නැහැ අද ලංකාවේ. එතකොට මේ සියලුම උපකරණ ලේටස්ම උපකරණ. ඒ උපකරණ අපේ ජාතික රෝහලේවත් නැහැ. ඉතින් එවැනි රෝහලක් බිලියන 3.5කට අපිට හම්බ වෙලා තියෙනවා. ඉදිරියේදී අපි ඒක ණය ක්‍රමයේ අටුව ඒක ඉග්‍රීමන්ට් එක අත්සන් කරලා ඒ අයිතියත් සම්පූර්ණයෙන්ම අපි නත්තු කර ගන්නවා. ඒකේ අයිතිය නෙවිල් ෆනාන්ඩෝට නෙවෙයි තියෙන්නේ මේ ලංකා බැංකුවට.
බොහොම ස්තුතියි. ප්‍රශාන්ත කාටේ ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා. ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංගම අමාත්‍යමය නැසීමට.
මම අහනවා කතානායකතුමනි.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රශ්නය උත්තරය A1 මෙම ව්‍යාපෘතිය රිවි අරුණ වශයෙන් නම් කර ඇත. මේ වන විට අධිරිය 3ක් යටතේ සිදු කර ඇත. අධිරිය 1 වර්ෂය 2016 25 ස්ථාන 25, අධිරිය 2 2016 17 40, අධිරිය 3 2017 18 135. A2 ආගමික ස්ථාන 200ක් සඳහා එක් ආගමික ස්ථානයකට කිලෝවොට් 2කට ආසන්න දාරිත්‍රයකින් යුත් සූර්ය ජනන උපකරණය සපය ඇත. A3 2017 ජූනි 1 දිනට ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල් රුපියල් මිලියන 35.19. A4 එක් පද්ධතියකින් මාසිකව 1 කිලෝවොට් පැය දළ වශයෙන් 210 බැගින් සම්පූර්ණ ඒකක කිලෝවොට් පැය 42,000ක් මාසිකව දළ වශයෙන් ජනනය වේ. A5 ඔව් මෙසේ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි බිල කට්ටලවල ලබා දීම තුළින් ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමේදී රජය විසින් ලබා දෙන සහනාධාර ප්‍රමාණය අඩු කිරීමෙන් රජයේ වැය බර අඩු වීම. එක වර්ෂ 2016-18 දක්වා ආගමික ස්ථාන 200ක් සඳහා මෙම පද්ධතිය සවිකිරීමට රිවි අරුණ ව්‍යාපෘති යටතේ සිදුවිය. මේ ඒක පද්ධති මේ එක් පද්ධතියකින් කිලෝවොට් පැය එනම් විදුලි ඒකක 210 බැගින් මාසිකව දල වශයෙන් නිපදවීම හැකියාව පවතී. 200 වැඩි කිරීම 210 42000යි. දෙක එනම් වාර්ෂික විදුලි ඒකකක 504000ක් 40000 වැඩි කිරීම 12 මෙම පද්ධතිය හරහා ජාතික ජලයට එකතු වේ. විදුලි ඒකකයෙන් සඳහා වන සාමාන්‍ය ජනනය පිරිවැය රුපියල් මිලියන් 21ක් වන පසුබිමක එක් වර්ෂයකට ජල විදුලියේ දායකත්වය අනුව විචලනය වේ. මේ ව්‍යාපෘතිය හරහා මිලියන් 10.54ක් ඒක වැඩි වෙලා තියෙන්නේ 504000 වැඩි කරන 21කින්. ඒ පිරිවැයෙන් යුත් විදුලි බල ජනනය ලංකා විදුලි බල මණ්ඩලයට ලැබේ. එක් ආගමික ස්ථානයක 210 බැගින් විදුලිය 1427 තිබේ. එතකොට 4 ආගමික සිද්ධස්ථාන නෙට් මීටරින් යටතේ එහෙම තියෙනවා. මම ඒක සභාගත කරන්නම් ඔබ ඒක දීර්ඝ මේව එකක්. අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, දැන් මේ මොහොත වෙන විටත් ගරු අමෙතුමා දන්නවා 1994 ඉඳලා විදුලි බල මණ්ඩලයේ සේවයේ යෙදিলা දේශපාලන පරිගණීම් වලට ලක්වුවන් 200ක විතර කණ්ඩායමක් දැන් මේ මොහොත වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසර තියෙන ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ලේ මේ අයගේ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් වෙනුවෙන් දැන් මේ මොහොත වෙනකොට සාකච්ඡාවක් පවත්වනවා. එතකොට අපි දන්නවා ඔබතුමා මේ වෙනුවෙන් යම් උත්සාහයක් දරන බවක් දන්නවා. නමුත් විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරය තුල ඉන්න යම් ඉංජිනේරුවන් පිරිසක් හෝ යම් කණ්ඩායමක් මේ 1994 ඉඳලා මේ අසාධාරණයට ලක්වෙච්ච මේ සේවකයන්ට සහනයක් සැලසීම වලක්වාලන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද?
නියෝජක කථානායකතුමනි, එකට උත්තරේ වන්නේ ඇත්ත වශයෙන්ම ඒ අයට 197ක් මම දන්න විදිහට ඒ ප්‍රශ්නේ ඇතිලා තියෙන ඒගොල්ලොන්ද සුදුසු අධ්‍යාපන සුදුසුකම් නැත. ඒ නැති නිසා තමයි මේකට විදුලි බල මණ්ඩලයේ බොහොම දරුණු ක්‍රියාදාමයක් තියෙන ඒකට එකතු කරන්න බැරි නිසා තමයි ප්‍රශ්න තිබෙන්නේ.
මොතමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ?
මම ඒ පිළිබඳවම දැන් මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්නේ මේ 94 ඉඳලා සේවයට යෙදිච්ච අයගේ අධ්‍යාපන සුදුසුකම් සහ අද මේ වෙනකොට ඒ තියෙන නිර්මාණයකයන් ගලපනකොට නම් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මදි වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පිළිබඳව යම් සානුකම්පිත විදියට මේ කටයුත්ත කරොත් හොඳයි. මම ඔබතුමාගෙන් අහන දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් අපි වාර්ෂික වාර්තාවල අධ්‍යයනය කරනකොට අපිට පේනවා දැන් විදුලි බල මණ්ඩලේ පාඩුයි කියලා සාමාන්‍යයෙන් ලොකු කතාවක් තියෙනවා. නමුත් විදුලි බල මණ්ඩලය තුළ ඒ තියෙන ගණදෙනු කටයුතු සහ ඒ මෙහෙයුම් කටයුතු වලදී විදුලි බල මණ්ඩලේ පාඩුවක් ලබනවා. හැබැයි ලංකා විදුලි පුද්ගලික සමාගම, ඒ කියන්නේ ලෙකෝ ආයතනය තුළ ඒගොල්ලන්ගේ වාර්ෂික මෙහෙයුම් තුළ මේ එකම විදුලිය සම්පාදනය තුළ තියෙන ක්‍රියාත්මක වෙන ආයතන දෙකක් ලංකා විදුලි බල මණ්ඩලය තුළ අපි මෙහෙයුම් කටයුතු වලදී පාඩුවක් ලබනවා. ලංකා විදුලි පුද්ගලික සමාගම, ඒ කියන්නේ ලෙකෝ සමාගම තමන්ගේ වාර්ෂික කටයුතු වලදී ලාභයක් ලබනවා. ඉතින් මේක ඔබතුමා කොහොමද දකින්නේ? මොකද්ද ඇයි ලෙකෝ සමාගම ලාභ ලබනවා නම් ඇයි අපිට රජයක් හැටියට විදුලි බල මණ්ඩලයට ලාභයක් ලබන තැනකට අපිට යන්න බැරි?
ගරු ඇමතුමා,
නියෝජක කථානායකතුමනි, මන්ත්‍රමාගේ උත්තරයට දෙන්න පුළුවන් වන්නේ ලෙකෝ ආයතන 1983 තමයි බිහි කරේ තරංකාරී තත්ත්වයක් ලංකා විදුලි බල මණ්ඩලයට ඇති කරන්න, ඒක තුළින් ඊට වැඩි කාර්යක්ෂමතාවයක් ඇතිවන්න. නමුත් ලංකා විදුලි බල මණ්ඩලය ලෙකෝ එකට නිකන් දෙන්නේ, ඒ දීම තුළින් අලාභය දරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. ඉතින් ඒකේ එදා තිබ්බ පරිපාටිය තමයි එහෙමම ගෙනියන්නේ. ඒ කියන්නේ මිලියන් 6100ක් අලාභය විඳිනවා, ඒ සම්පූර්ණ අලාභය දරාගන්නේ විදුලි බල මණ්ඩලය. ඉතින් ඒකට මේ අවස්ථාවේ තාම ප්‍රශ්න කළා නැහැ මොකක්ද ඒකේ තියෙන තේරුම. නමුත් ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම ගෙනියන තියෙන්නේ. ඉතින් දෙකම ඒකාබද්ධ කරත් ඒක 100% ලංකා විදුලි බල මණ්ඩලයේ අයත් අනුබද්ධ ආයතනයන් නිසා ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රශ්නයක් ඇති නොවනවා. නමුත් උත්තරේ ඒක තමයි. ඊට පෙර ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 10,000ක අලාභය මේ අවුරුද්දේ ඇතිවන්නේ අප නිෂ්පාදනය කරන ජනනය කරන්නේ මීට පෙර ඉඳන් රුපියල් 23.40කට. නමුත් අපි විකුණන්නේ දළ වශයෙන් රුපියල් 16.20කට. ඉතින් මේ රුපියල් 7ක පරතරය තුළින් ඇති වෙන ප්‍රශ්නය තමයි අප කෝටි 10000ක් මේ අවුරුද්දට අලාභ වෙන එක. අප මේ සටන් කරන මේ අවස්ථාවේදී රුපියල් 52ට 72ට තියෙන එක රුපියල් 20 ඩීසල් රුපියල් 30ට තියෙන එක මේක රුපියල් 16ට 14ට අඩු කරන්න. නමුත් මේ අඩු කිරීම තුළ මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න හදනකොට නොයෙක් බාධක තියෙනවා. දැන් මෙහි පාර්ලිමේන්තුවේ පෙනුණා අපි පුනර්ජනනීය ශක්තිය ඇති කරන්න අපි ගේනවා. නමුත් මේකම නවත්වන යම් කට්‍ය තුළින් ඉතින් ඒතකොට තෙල් මාෆියාට ඉඩ දෙන එක. ඉතින් රුපියල් 16ට කරන්න පුළුවන් එක අපි රුපියල් 30ට කරන්න තියෙනවා. ඉතින් අඩු කරන්න ගියහම ඒ අඩු කරන්නේ නැහැයි කියලා අහනවා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙතන බොහොම ඕනේ කමයි. මම නෙමෙයි ගෙනාවේ. මම අගේ කරනවා රංජිත් සියඹලා පිටිය හරි දේ කළා තියෙනවා. ඒකටත් කරන්න කියනකොට බාධා කළා. අපි මේකට ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා. ඉතින් මේ රට හදන්න බෑ. මේ හදන්න එක තමයි අපි මේ එකතු කරලා රුපියල් 16ට දැන් අඩු කරන්න පුළුවන්. ඉතින් මං කාන්නුක ඉල්ලන්නේ මේ අයට දැන්වත් ප්‍රායෝගික දැනුවත්කමක් තුළින් නිකරුණේ නීතියට යටපත් වෙලා මේ බොරුව කරන්න එපා. අපේ පැත්තෙත් මන්ත්‍රීරු ඉන්නවා මේක පස්සේ ගියන මේක අරකයි මේකයි කියලා ඒකට තෘප්තියක් ලබා ගන්නවා. මේ දවස්වල අධික තෘප්තියක් ලබා ගන්න මේ මානසික රෝගයක් තියෙන කට්ටිය.
හොඳයි ගරු ඇමතුමා. ගරු වාසනාකර ඇමතුමා ඔබතුමාගේ ප්‍රශ්න අංක 9.
මාසෝ
විදුලි බල බලශක්ති ව්‍යාපාර සම්බන්ධයෙන් ඇමතුමා ඇසීමට.
මම ස්තුතිවන්ත වෙනවා මන්තුමා ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මට උත්තර දෙන්න පුළුවන් වන්නේ විසන්දි වූ විදුලි බලය සැපීම සඳහා නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව ලෙස 1250 ප්ලස් NBT ගාස්තුවක් ලංකා විදුලි බල මණ්ඩල විසින් 2018 වර්ෂයේ සිට අය කළ යුතුයි. 2019 වර්ෂය සඳහා ලංකා විදුලි බල සමාගමේ පෞද්ගලික ගාස්තු 2010යි. 2 ඒ කියන්නේ A2 නැත 2017 වර්ෂයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විසන්ධි කරන ලද විදුලි සැපීම සඳහා නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව වූයේ 1100යි ප්ලස් NBT. මීට වසරකට පෙර ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලික සමාගමේ ලෙකෝ නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව 1780ක් වූ අතර 2019 වර්ෂය සඳහා නිර්දේශිත ගාස්තු රුපියල් 2010යි. A3 ශ්‍රමහා ප්‍රවාහන වියදම වැඩිවීමත් සමග මේ ගාස්තුව ඉහළයයි. 4 නැවත සම්බන්ධ කිරීමේ ගාස්තු ගණනය කරනු ලබන්නේ සැපියුම් විසන්ධි කිරීම හා නැවත සම්බන්ධ කිරීම සඳහා වන ශ්‍රම ගාස්තු පදනම් කරගෙනය. 5 ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය වියදම පියවා ගැනීම සඳහා සිය ආදායම නියමිත වේලාවට එකතු කර ගත යුතු බැවින් හිඟ මුදල වාරික වශයෙන් ගෙවීමට ඉඩ ලබා දෙන්නේ නැත. 6 පරිණි කොටස 2005 සිට 2018 දක්වා ලෙකෝ ප්‍රාදේශයේ විදුලි විසන්ධි කිරීමේ සංඛ්‍යාව 82170යි. ඇනුම් ආ 2 ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රදේශයේ 62කින් දත්ත ලැබීමෙන් පසු සංකේලකන ඉදිරිපත් කරනු ලැබේ. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ප්‍රශ්නෙට සැබෑ තොරතුරු උත්තර දෙන්න බැරි නිසා තමයි ඒ වගේ පුත්‍ර කැවුවේ. නමුත් ලංකා ලෙකෝය ආයතනයේ ඒ හැකියාව තිබෙනවා. ඉතින් මේක මාසයක් දෙකක් යන ඉඩ තිබෙනවා. ඒත් නිවැරදි උත්තර ලබා ගන්න අමාරුයි. ආයන්න සැපියුම විසන්ධි කිරීමට අදාළ දත්ත තොරතුරු සංකලේඛන ඒකක විසින් වෙනත් දත්ත මෙන් නීතිපති එකතු නොකරේ. නීතිපතා තොරතුරු පහසුවෙන් ලබාගත නොහැකි අතර බෙදා හැරීමේ අංශ 4කට අනුයුක්තව ඇති ප්‍රදේශයේ කාර්යාල 62කින් ලබාගත යුතුය. එවැනි දත්ත එක්රැස් කළ විගස 2005 සිට සිදු කරන ලද විසන්ධි කිරීම ගණන නිවැරදිව ඉදිරිපත් කළ හැකිය.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඔබතුමා මේ යන පිරිවැය ප්‍රතිසන්ධි කිරීමට ඔබතුමාගේ පිළිතුරේ කිව්වා රුපියල් 500කට ප්‍රතිසන්ධි කිරීමේ ගාස්තුව තිබුණේ නැහැ කියලා. ඔබතුමා නැත කියලා කිව්වා. හරිද මං කියන්නේ එක? A2 මීට වසරකට පෙර මේ ගාස්තු රුපියල් 500ක් වූ බව පිළිගන්නේ. මීට වසරකට පෙර කියන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කාලයට පෙර. ඔබතුමා නෑ කිව්වන්නේ ඈ?
ගරු ඇමතුමා.
ඒක තමයි ඔබතුමා ඒ 500ක් උනේ නෑ නම් එහෙනම් කීයද උනේ?
1100.
ඒ කියන්නේ මීට වසරකට පෙර 1100.
1100.
දැන් එතකොට ඊළඟට ඔබතුමාගේ අවසාන පිළිතුරේ අද කියනවා ශ්‍රමය පදනම් කරගෙන මේ පිරිවැය තීන්දු කළා මේ ගාස්තු නියම කරනවායි කියලා. ඇත්තටම ඒ
ශ්‍රමය ඔබ මේ ගණනය කලායේ ශ්‍රමය පදනම් කරගෙන කියන එක තවත් නිශ්චිත කරලා අපිට කියන්න ඕන. තනකට යන්න යන වියදම ඊළඟට කී දෙනෙක් යනවද, ඒ කී දෙනෙකුට ප්‍රතිසන්දි කරන්න කොච්චර වෙලාවක් යනවද, ප්‍රතිසන්දි කරන්න නම් මම දැකලා තියෙන්නේ ඉතාම කෙටි වෙලාවකින් ගිහිල්ලා උඩෙන් නගින්නේ මේ මේ ස්විච් එකක් දාලා ප්‍රතිසන්දි කරලා එනවා. මම දන්නේ ඔකට යන ශ්‍රමය කොහොමද මෙච්චර වැඩි වෙන්නේ කියලා.
මටත් ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මොකද විදුලි බල මණ්ඩලයේ 29,000 ඉන්නවා. මේකේ වැඩිපුර මොනවද කරන්න කියන ප්‍රශ්නිකුත් තියෙනවා. සම්පූර්ණ පිරිවැයෙන් 85% යනවා මේ වගේ දල කනගාටුයි. 22% යනවා මේ වියදමට. එක තැනට ගියොත් රුපියල් 10,000කට වැඩි යනවා. මොකද ඒ වගේ කාර් අපිට කාර් සහ වෑන් ඔක්කොම 2,800ක් ඉන්නවා. ඩ්‍රයිවර්ලා 4,000ක් ඉන්නවා. ඉතින් මේකේ කිසිම තේරුමක් නැතුව ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ ප්‍රශ්නෙට පසුව මම මේක සැබෑ මට්ටමින් බැලුවා. ඇත්ත වශයෙන්ම විසන්ධි කිරීමට සමහරට බිල ගෙවලා නැත්නම් රුපියල් 90යි 200යි 300යි. ඉතින් ඔබේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම මේගොල්ලන් ඇහුවා මේ වගේ අමනුෂික මට්ටමට හැසිරෙන්න එපා. කරුණා කළා මේක වෙනසක් කරන්න පුළුවන් වන්නේ කියතේ. ඒතේ එතකොට තමයි පෙන්වුවේ කොතර වියදමක් යනවද එතනට යන්න. දැන් ඔබේ රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් එක තැනකට යන්න අඩු ගන්න රුපියල් 5,000 යනවා. ඒ ප්‍රශ්නේ නිසා මම ඇහුවා අපි අලුතෙන් ප්‍රීපේඩ් මීටර්ස් දාමුද? එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙයි. ඉතින් මාස 3-4ක් යනකොට අපි අලුත් විදිහකට එතනට ගෙනාලා මේ වගේ ප්‍රශ්න තියෙන, ඒ කියන්නේ මීටර් ඒකක 180කට අඩු අයට මේ වගේ ප්‍රීපේඩ් මීටර්ස් දාලා, එතකොට ඒගොල්ලන්ට මේ විසඳ කිරීමේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු කරනවා. ඒ අතරතුරේදී අපි බලන්නම් මේක තව අඩු කරන්න පුළුවන්ද කියලා. විසන්ධි කරන්න එපා අඩු ගානේ 3 වතාවක්. ඒගොල්ලෝ ලිඛිතව දීලා කටයුතු නොකරොත්
එහෙම ඔබතුමා කරන්නේ කොහොඳයි. අර විසන්ධි වෙමින් යන ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි 92,000. දැන් ක්‍රමානුකූලව විසන්ධි වී යන්නා වූ සංඛ්‍යාව මේ විදිහට නැතිබරිකම නිසා හෝ හදිසියේ දුප්පත්කමට වැටීම නිසා එන්න වැඩි වෙනවා නම් ලංකාවේ විදුලි බලය සැපයුම මිනිසුන්ගේ නිවාසවල අපි 99%ක් සපයලා තියෙනවායි කියන අපේ ප්‍රකාශයේ ඇත්ත අර්ථයක් නේ.
ගරමතුම කරන්නේ ලංක විදුලි බල මණ්ඩලයට මේ අය ගෙවන්න බැරි කොටස නෝයේ ගෙවන්නේ නැත්තේ. ගෙවන්න පුළුවන් කොටස ගෙවන්නේ නැතුව ඉන්න එක තමයි. ඒගොල්ලොගේ බිල මාසෙකට රුපියල් 6,000 7,000 වෙනවා. නමුත් CCTVs එක කේබල් ටේව 2-3ක් තියෙනවා. ඉතින් ගෙවන්න බැරි එක නෙවෙයි. අපි ඕනේ ඒ නිසා තමයි අර අඩු කරන එකේ සාධාරණකරණයක් නැතිවන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 13 ගරු SC මුතුකුමාර මැතිතුමා, ප්‍රශ්නාංක 14 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා, ප්‍රශ්නාංක 15 ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා, ප්‍රශ්නාංක 2 වටය, ප්‍රශ්නාංක 2 ගරු ජයසිරි ජයසිකර මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? Right, thank you. ප්‍රශ්නාංක 4 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 5 ගරු වේරුකුමාර මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? ප්‍රශ්නාංක 5 ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 7 ගරු ජයන්ත සමරේ මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
ප්‍රශ්නය අහනවා.
සතියක් කල්ලිලත්.
ප්‍රශ්නාංක 10 ගරු ආනන්ද අලුත්ගමුවේ මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
මම ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අංක 13 ගරු SC මුතුකාන මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
මම මේ ප්‍රශ්නය අහනවා.
ප්‍රශ්න අංක 14 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
සභාගත කරනවා.
ප්‍රශ්න අංක 15 ගරු වෛද්‍ය නලින් ජයසි මැතිතුමා, අහෝ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
මම අහනවා. සතියක් කල් ඉල්ලනවා.
බොහොම ස්තුතියි.